මේ සංඝ වැඩිමහලු පිළිවෙල පැනවීමේදී උපසම්පදා සීලය මුල් කරගත්තේ කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. එහිදී රහත් බව මුල් කරගෙන වැඩිමහලු බව පනවා නැත්තේ ඇයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ වගේ ප්‍රශ්න මේ විනය පිළිබඳ ප්‍රශ්නයක්. මෙතෙන්දී දකින ක්‍රම කීපයක් තියෙනවා. ඔය විනය පිටකේ සකස් කරලා එදා තිබිච්ච විනය පිටකේම අද තියෙන කියලා අපිට ඒකත් කියන්න පුළුවන් කමක් නැහැ. අදහස් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මොකද විවිධාකාර ප්‍රශ්න අනුව ඒක එහෙම තීරවල ඔප්පු වෙලා තියෙනවා. දැන් ජේතවනාරාමයේ හදලා තිබුණු අවස්ථාවන් ගැන පැරණි සටහන් වල සඳහන් වෙනවා. සෝවාන් ඵලයේ හිටපු පුරුතඥ පක්ෂියට පාදමාලේ. සෝවාන් ඵලයේ හිටපු අයට දෙවැනි මාලේ. සකෘදාගාමි ඵලයේ හිටපු අයට තුන්වැනි මාලේ. අනාගාමි ඵලයේ අයට හතරවැනි මාලේ. අරිහත් මහතෙරට පස්වැනි මාලේ කියලා මෙහෙම හර්තුවෙන් තත්ත්වෙ ඉහළින් ඉහළට තියුණා කියලා එහෙම අදහස් තියෙනවා. දැන් මේ කතාව තියෙනවා මෙහෙම. එතකොට ඒ වගේ දේවල් ඔද්දී එදා කිව්වේ හත් වෙනා මේ කියන සත්‍යය දෙන්න බැහැ. උපසම්පදා වෙලා හිටියත් වසර වස් ගානේ වැඩි එකන ඉහළම මාලේ ඉන්න ඕන. රාත් වෙලා හිටියත් සාමනීරයන් අහසේ පහතම මාලේ ඉන්න ඕන. මොකද ඒ අනුවයි සංග විදී පිළිබඳ දැන් අද තියෙන හැටියට හැදිලා තියෙන්නේ. මේ කොයි ක්‍රමයේ ඇත්ත වුණා මේක ඉතින් අපි දකින්න ඕනේ මෙහෙම දෙයක්. සාතන් වහන්සේ නා උලත් උඩත් දෙකයි පහතත් දෙකයි. උඩ හිටියා කියලා උඩ හිටියා කියන මාලේකුත් නැහැ. උද්දමාලිකුත් නැහැ. පාත හිටියා කියලා පාත හිටියා කියලා හීන මාලිකුත් නැහැ. උන්වහන්සේ මාන විදහැරපු කෙනෙක් නිසා උන්වහන්සේ නම් පළවන් තේරක් නැහැ. ලෝකේ තත්ත ධානාන්තර වලු. උන්වහන්සේ හොයන්නේ. මේ වගේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් ගැන කියනවා. සංඝ වැඩිමහල් පිළිවෙලට කියන එකද උපසම්පදාවෙන් විදිහට මේ වස් ගන්න බලන ඒ අනුව සංඝයාතන වැඩිමහල් පිළිවෙල ගන්න කියලා දැන් මේ විදිහට දේශනාවක් කළා කියලා පව සූත්‍රයේ වසේ සූත්‍රයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා හැටියට වෙන්නේ ඔය පරිනිර්වාණ සූත්‍රයට මුල් කරලා සම්බන්ධ වෙන සූත්‍රයක විග්‍රහ වෙනවා. ඒකෙදි ඔය සිත්තිර ජාතක ජාතක කතාවක විග්‍රහ කරලා තියෙනවා. වැඩිමහල් පිළිවෙල හොයාගත්ත හැටි. ඇතෙකුයි වඩුවෙකුයි වඳුරෙකුයි යාළු වෙලා හිටියා. මේ අයට ඕනකම කියලා අපි මෙහෙම සමගියෙන් හිටියා. අපිට නායකයෙක් නැහැ. එහෙනම් නායකයා තෝරා ගන්න කියලා ප්‍රශ්න. දැන් මේ විනය පිළිවද තියෙන ජාතක කතාවක විතරයක්. තම තමන් දන්න දේවල් කියන්නේ කියලා මේ නුගකලයක් වෙන්නද? නුගගහක් වෙන්නද? මේ නුගගහ පිළිබඳ සම සමන් දන්න જાති කියන්නේ පෙරහි බව බලා ගන්න කියලා මේ ඇතර කතාවක් ඇති වෙනවා. මේ උපමා කතාව. ඊට පස්සේ අලියා කියනවා මේ නුගගහ පොඩි කාලේ මම මේ ගහ ඇටි යන මේක මගේ බඩ ඇටි යන්නේ මයි බඩේ ගෑවෙන්නේ මට එහෙම මතකයි කියලා. දැන් මේ කතාව අර වඳුරා කියනවා මම පොඩි කාලේ මේ නුගහ පොඩි කාලේ මම හිටියා. ඒ කාලේ මම බෙල්ල උස්සන්නේ නැතුව මේ ගහේ දැල්ල කාලා තියෙනවා. එයාගේ පැරණිකම එහෙම කිව්වා. අර වටකුරුල්ලා කියනවා මම තවත් නුගගහකින් ඵලයක් බුද්ධි ඉඳලා ඉඳලා මෙතන බැහැරුණා. ඒකෙන් තමයි මේ නුගහ හටගත්තේ මෙතන කියලා. එයා එහෙම කිව්වා. දැන් ඉතින් කාල ප්‍රදේශය අනුව ගරණීය වස්තා තුනක් කරගත්තාම වැඩිව වැඩි වටුර. ඊළඟ වටවට අහු වෙන්නේ වඳුර. ඊට තර ලොකු නහව තමයි විස්තර වෙනන්නේ අලිය. ඉතින් මේ නිසා වටවට පළවෙනි දැන් දුන්නා වඳුරට දෙවෙනි තැන. ඇතා ලොකු මහත් වුණා. එයාත් තුන්වෙනි තැන හම්බුණා කියලා. දැන් ওই ජාතක කතාව තෝරලා තියෙනවා. හැබැයි මේකේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඊට වඩා හුඟක් ගැඹුරු එකක්. අද තියෙන විනය රටාවට අනුව නම් ඒ හගවිණ යන ඔය ක්‍රමේ හරි. මහලු විලා මුක්ක් කියන්නේ වැඩි මහලු විලා කියන වයසින් ඒ කියන්නේ සාසනය වයසින් වැඩි කෙනා පළවෙනියා කියලා ඒ ක්‍රමයට ඒ කියන කතාව අනුව හරි. හැ බුදුරයන් වහන්සේගේ දේශනා තියෙනවා පටිච්ච සමුප්පාදයේ පිළිබඳව දන්නේ නැත්නම් යම් කිසි භික්ෂුව වයසින් ගිහින් ඉත හිසනෙක් ඉත වැච්ච මහල්ලෙක් නිසා කියා ගවිත්තේද කියලා අහනවා. ඒ කතාව ගත්තොත් එහෙම අතර බලස්කරයි. මම පරිත්‍යාගපාදී දැනනතර උපත අපදායලා මට අවුරුදු 50 කියන්න පුළුවන් එකනේ. අපි ඊට පල්ලෙහන හරියයි කියලා. හැබැයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ උතුරල පෙන්වනවා. පරිත්‍යාගපා ජාති දන්නේ නැත්නම් ජාතියට හේතුව දන්නේ නැත්නම් ජාති නිරෝධී දන්නේ නැත්නම් ජාති නිරෝධ මාර්ගය දන්නේ නැත්නම් භවයේ දන්නේ නැත්නම් භවයට හේතුව භව නිරෝධයේ භව නිරෝධ මාර්ගය. උපාදානයේ උපාදානයට හේතුව උපාදාන නිරෝධයේ උපාදාන නිරෝධ මාර්ගය. තණ්හාව තණ්හාවට හේතුව තණ්හා නිරෝධයේ තණ්හා නිරෝධ මාර්ගය. මේ ආදී වශයෙන් පරිත්‍යාගපාදී එකම විග්‍රහ කරලා පෙන්නනවා. මේ ටික නොදන්නේ යම් කිසි මහණෙක් ඇත්නම් ඊසනිකනේ පැවිච්ච මහල්ලේ කැරෙන්නේ. එයා මහණෙක් වෙන්නේ කොහොමද කියලා අහනවා. හැබැයි ඒ ටික දැනගන්න ඕනේ අර උපසම්පදායන වස් ගන්න හැටි. ඔතෙන් ගැලපෙන්නේ නැත්නම් තියෙන්නේ යම් කෙනෙක් ඔය ටික තෝරා ගන්න බැයි නම් ඒ ටික වටහා ගන්න බැයි නම් උපසම්පදායලා කොච්චර කල් ගියත් ගුරුවරයා ළඟ ඉන්න ඕන. එයාලා සාත්තු සප්පායන් ගන්න තරඟුම් ගන්න අයිතියක් නැහැ. තව කෙනෙක් කරන ගරු සත්කාරවත් ගන්න එපා කියේ. හැබැයි ඒ කතාවයි විනීතිම නර කතාවයි ගත්තාම ඒක පැටලෙනවා. එතන විනීයෙන් වායස ගියාද අර සාත්තු සප්පායන් ගන්න බැහැ කෙනෙක් මහල කරන්න බැහැ අවුරුදු 10ක් ගියා කියලා උපසම්පදායලා අවුරුදු 10ක් ගියේ පළියෙද කෙනෙක් මහල කරන්න බැහැ කෙනෙක්ට අවවාදයක් කරන සාසනාවක් කරන අයිතියක් නැහැ. ඒ ධර්මයේ දන්නේ නැහැ. ඉතින් එතෙන්දී ලොකු ප්‍රශ්නයක් මතු වෙනවා. අනික තමයි දහම් ආචාර්යවරේ කර්මස්ථාන ආචාර්යවරේ කැත්නා. එයා නිවර්තව මඟ පෙන්ලා දෙන කර්මස්ථාන ආචාර්යවරේ. එයා වයසින් බාල වුණා, පැවිද්දෙන් බාල වුණා. තව කෙනෙක් උන් අසුනේ නැගිටවන්න එපා කියලා. නැගිටලා ආචාර ගන්න එපා. එයාගේ වැඳුම් පිදුම් ගන්න එපා. මේ ආදි වශයෙන් කරපු දේශනා තියෙනවා. හැබැයි ඒ දේශනාය අර දේශනාය වලුවා ඒක පරස්පර වෙනවා. එනාර තිත්තින ජාතකයේ තියෙන විස්තරේ ව්‍යංග ඇතුලේ තියෙන ගැඹුරු ගහම බලන්න ඕනේ. මොකද නීතාර්ථ නීයාර්ථ කියන දෙකකින් ධර්ම දේශනා කරනවා. සංගවණු අර්ථ තියෙනවා. දැන් මේ අනුව මේක තෝරා ගන්න ඕනේ. මේ ශාසනයේ වැඩි වෙච්චා ඉන්නවා. ශාසනයේ කොහොමද හම්බුනහම උතර උස්මහත් වෙලා ඉන්න පුළුවන් හොඳ සත්කාර ගරු සත්කාර ලැබෙන හේතු වාසනා ලැබිච්ච අය විවිධාකාර හේතු නිසා ඉන්න එක මොකරිවා වුල් කරගෙන මොනවා හරි දේශනා කිරීමේ හැකියාව සමාජයේ පිළිගන්න පුළුවන් තියෙන චිත්ත ප්‍රහාදය ඇති වෙන්න විදිහේ ඉරියව් හැඩරුව මේ වගේ දේවල් නිසා මිනිස්සු සලකන අය තියෙනවා. අර අලියත් වල උඟක් හම් වෙලා තියෙනවා වගේ කිව්පසේ බොහෝ කර හම් වෙලා තියෙනවා. හැබැයි මේ නුගකලේ උපමාකලේ නුගහ උපමාකලේ ධර්මයේ මේ ධර්මයේ නැවති නුගකලේ බඩට යට වෙලා තියෙනවා. ඒක තමයි ඇතා කිව්වේ මං මේ නුගකලේ යටි යනකොට මගේ බඩට යටි මේක තියෙන්නේ කියලා. ධර්මයේ තවලා ඉහලින් තියෙනවා බඩ. සිව්පසයෙන් පරිභෝගයෙන් හරි හම්බ කරගන්න කියලා පළවෙනි කරගත්ත කට්ටිය අන්න අර ඇතා සමානයි. වාද ඔන්නකක නියම වාදේ. තව කෙනෙක් කියනවා මම බෙල්ල උස්සන්නේ නැතුව ගහේ දැල්ල ගෑවා. අර වඳුරා කියනවා. ඒ කියන්නේ විදර්ශනා ප්‍රඥා වලන තමන් උත්සාහ කරලා සෝත්සාහයෙන් භාවනා කරලා ළඟනන දෙයක් නැහැ. තවත් දහම් දන්න ගුරුවරයෙක්ගෙන් බණ අහනකොට ඔළුව පාත් කරලා තියාගෙන ඔළුව උස්සන්න දෙයක් නැහැ. සවන් දීගෙන ඉඳලා කියන ධර්මයක් අවබෝධ කරගන්නවා. ඒ හැකියාව දිවි ටික තමයි නුග වැලේ දල්ල කෑවගෙන වෙල්ල උසන්න ඇති. දල්ල කෑවගෙන ධර්ම අවබෝධ කරගත්තා. ඒ මට්ටම දෙවිදි එක තා. වටවට මාකලේ මොකද්ද? නුග ගහක ඵලයේ මුත්‍රිද. නුග ගහේ ඵලයේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ලබන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් කියන ඵලය. නුග ගහ කියන්නේ ධර්මයි. ධර්මාවබෝධය තුළින් මාර්ගඵල අවබෝධ කරගෙන ඵලයේ භුක්ති විඳන ඒකවත් අල්ලගෙන ලාභ කිසි ප්‍රහංසාවක තියාගන්නේ නැතුව දයන සම්පාවින් ලෝකේට පහ කරන යන ප්‍රකාශ කරනවා. අන්නේ තමයි ඵලයේ භුක්ති විඳන ලෝකේට ධර්මයේ ප්‍රකාශ කරලා තව කෙනෙකුට ධර්ම අවබෝධය දීලා තවත් නුග පැලයක් හදන්න ආධාර දුන්න කෙනා. අන්නේ යා ඵල වෙනවා. එන ඔය අනුකූලව වැඩිමහල් ගාව ගත්තා නම් අර ධර්ම ඔක්කොටම ගැලපෙනවා. එන ඵලයේ භුක්ති විඳන ඵලයේ ලබාගෙන අනික් අයටත් මාර්ගඵල අවබෝධයෙන් දහම් දේශනා කරන කෙනෙක් ඇත්නම් අන්න අර වටුවට කර වටුපුරලට කරපු උපමාවට ගැලපෙනවා. තමන් ඉච්චන ධර්මය අනුන්ට කියා දෙන්න යන්නේ නැහැ. නමුත් තමන් ධර්ම අවබෝධය ලබා ගන්නවා යහපත් කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණ අහනවා. එයාට බෙල්ල ඔසලා කන්න දෙයක් නැහැ. බෙල්ල පාත් කිරි දැල්ල කෑවම ධර්මාවබෝධය ලැබුණා. එයා ඊමත් ඊළඟ මට්ටමනේ පල්ලෙහා ඉන්න උත්තරේ. ඊට පහත් කෙනෙක් ඉන්නවා. බඩවලා ගැනීමට ධර්මිය යට කරගෙන ඉන්නවා. ඒක තමයි යථාගේ වලයට නිවිහතුන අවස්ථාව. ධර්මයේ තියෙනවා. ඊට වඩා ඉහළ තියෙන බල. දැන් ධර්මයේ මුල් කරගෙන ධර්මපයත මුල් කරගෙන ප්‍රසාදයේ බෙල්ලගෙන ලෝකයාගේ නැවෙන තිවපසේ බුද්ධ විදගෙන මහා තත්ත්වයලා ලෝක වේලා ඉන්න එක තමයි තුන්වෙනි වාදය. එයා වැඩි මහල් කරන්න බෑ කොච්චර වයස කියලා. ඔන්න ඔය කාරණිය අනුව නම් බැලුවොත් බාල වැඩි මහල් පිළියෙල ගැලපෙන. නවතින් අපි මේ වල දඟලන්න අවශ්‍ය නැහැ. මේ සම්ප්‍රදායන් හැදිලා ඉවරයි. යා මුල් බැහැවි. අපිට සම්ප්‍රදාය තිබුණා කියලා හෝ නැතයි කියලා හෝ මාර්ගඵල අවබෝධ කරගන්න ඕන කෙනෙකුට බාධාවක් නෙමෙයි. මොකද හේතුව එයා ලෝකේ බුද්ධලෙන්ගේ தත්ත කාණාන්තර ගන්නහ නැහැ කියලා දුක් වෙන්න හෝ ලැබුණා කියලා උද්දාමෙන්න හෝ ඒ පැත්තකවත් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා සමාජයේ බොහොම හිකියක් තමයි තමන්ට සමංග වැඩි කරගන්න තියෙනවා. එයාට ඕනකම තියෙන්නේ දහම් අවබෝධ කරගන්න අවශ්‍ය නිදහස විතරයි. උඹේ ගාකාලා ජීවත් යාම පින්නපතකනේ ජීවත් යාම අනිකයි දානි ගන්න එපාකවත් එයාට ප්‍රශ්නයක්. මට ඒක කරගෙන යන කවන්නේ මට මේ වැඩි කරගන්න දහසයි. එයා ඉන්නේ උඹල පන්සලේ ප්‍රධාන දෙන්නේ නැහැ. උඹ අතපතු කාලේ දැන් ඔය ඉඳහම නිකන්. මමයි ප්‍රධාන කිව්වා. එයාට ප්‍රශ්නයක් නැහැ. මට පන්සලේ ප්‍රධානකම ගන්න ඕනෙත් නැහැ. මට අතු ගාව කියලා ප්‍රශ්නයක් නැහැ. මට වරේ මේ ජීවිතේ දැහැමින් ගෙවලා ඒ අතරේ මේ ධර්මාභෝධය ලාභයක් ලබා ගන්න කටයුතු කරනවා. ඒකට බාධා වෙන්නේ නැහැ මම ඇත්තටම. අන්න ආර්ය සුද්ධිලගේ අදහස ඕකයි. මේ ආර්ය සුද්ධිලට මේ කියන ප්‍රශ්න එකක්වත් ප්‍රශ්න නෙමෙයි. ඉතින් අද තියෙන ඔය මාන්න කාලවන්න හරි ඔය වදින පුතේ සත්‍ය සාධාරණ ප්‍රශ්න ආදී ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ වඳුරා දල්ල කනවා කියන්නේ දල් මෙයා නුඹකැලේ මාකලේ නුඹකහ මාකලේ ධර්ම අවබෝධය. ධර්මයේ ධර්මයේ උපමා කරන නුඹකැලේ තියෙන වඳුරා දල්ල කනවා කියන්නේ උ කුස පුරවා ගත්තේ අර ධර්මයේ නැවති ඖෂධේ නේද? ධර්මයේ නැවති වෘක්ෂයෙන් අවතේ දල්ල අරගෙන එකෙන් ධර්මයෙන් ධර්මයෙන් ඒ බුද්ධිලයාට ලබා ගැනීමට අවශ්‍ය කරන්නා වූ ධර්ම සාහයක් අරගෙන ඒ භුක්තිය නිසා ඔහු ධර්මයේ තුල ආර්ය එක් වශයෙන් වැඩුණා. ඒ කය ගැන නෙමෙයි ඉතල කියවෙන්නේ ආර්යත්වය ගැන ආර්ය ජාතිය ගැන. අනේ ආර්ය ජාතිය වර්ධනයට හේතු වෙන ධර්ම අවබෝධය. ධර්ම අවබෝධය ක්‍රම දෙකකින් ලබා ගන්නවා. එකක් අහපු වන්ට අනුකූලව සමා ආවර්ජනා කරමින් භාවනා කරමින් විදර්ශනා වලින් ප්‍රගුණ කරගන්නේ. තව ක්‍රමයක් තියෙනවා. නම් කල්යාණ මිත්‍රයේ ආශිරු කරගෙන ඉන්න ගම. කල්යාණ මිත්‍රයාගේ ආශිරයෙන් කියන ධර්මය අහලා ඒකට හොඳට මානසික සවන් දීගෙන ධර්ම අවබෝධ කරගන්න. එයත් භුක්ති විඳ ධර්ම භුක්ති විඳ. අනේ ධර්ම භුක්තිය තමයි කියන්නේ දල්ල කෑවා කියන්නේ. ඉතින් එයත් ධර්මය අවබෝධ කරගන්න. හැබැයි ධර්ම අවබෝධ කරගන්න තමා විසින් පරිද්දහම පාදී ආදී ධර්මයන් ගැන විග්‍රහ කරලා තේරුම් අරගෙන ධර්මතරේ කියලා කරගත්තේ නැහැ. ඉතින් දැන් යන්න ඕනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙන්න නිසා ඒ අතරේ උන්වහන්සේලාගේ ධර්ම ශ්‍රවණය කරලා ඒ තුලින් ධර්ම අවබෝධය කරගන්න. එයා දීතිය හොඳට වැඩි ධර්ම අවබෝධය ලබා ගන්නයි ප්‍රතිපලයි. ඒක ලැබුණා නම් ඉතරයි. වඳුරට මාකලේ වීති. නුඹ ඵලයේ මුක්ති විඳයි කියන්නේ ධර්මයේ ඵලයේ තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන ඵලය. මේ ඵල මුක්ති විඳගෙන ආපහු මුක්තිය ලබා ගන්නවා. තව කෙනෙකුට ධර්ම අවබෝධය කරගන්න අවශ්‍ය කරන ධර්මයේ ඒ මුයෙන් පිට වෙනවා. ඒක තමයි ඒකෙන් හට ගන්න ගහ තමයි අර වටුකුරුල්ල නුග බීජය ගිලලා ඒක පහළ වුණාම ඒකෙන් පැලවෙන පැලිය යෝගී. එයාට පුළුවන්කමක් තියෙනවා තවත් පිළිදෙකට ධර්ම අවබෝධය ලබා දෙන්න ධර්මීය විද්‍යාමාන කරන්න. තම අවබෝධ කරගන්න. ඒක උත්තරීතර. අන්න එයා තමයි මෙතන වැඩි මහල් ළඟේ නියම වැඩි මහලු වෙන නියම විදිය. මේ ඒ තියෙන සත්‍ය නෙමෙයි අද තියෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙන්නේ. දැන් බුදුරණන් වහන්සේ පිරිනම් පානකම් තිබුණේ ඇවැත්නි කියලා කතා කළේ සාමනීරයන් ඉදාම මහානිකරෝ සාමනීරයන් වහන්සේ අග්‍රස්රාවක සරියත් සාමනීරයන්ට කතා කළේ ඇවැත්නි කියලා. බුදුරණන් වහන්සේ වැඩ ඉන්නකම් මේක වෙනස් කරේ නැහැ. පරිනිර්වාණ සූත්‍රය කියන සූත්‍රයේ තමයි විග්‍රහන්නේ අන්තිමට. මෙච්චර කල් මෙහෙම කතා කරන්නේ ඊට පස්සේ එහෙම කතා කරන්න එපා. වැඩිමහලු පිළිවෙලට ඒ අය සාමීනී කියන්නේ ඒ අය ඇවැත්නි කියලා කතා කරන නම කියලා කතා කරන්න. ලොකුයි නම කියලා කතා කරන්න එපා කියලා. ඒකේ දේශනාවක් කරපු හැටියට පෙන්නන්නේ අර පරිනිර්වාණ සූත්‍රයේ කරපු විස්තරයක් තමයි. ඉතින් අපිට කොයි එකුණත් ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ආර්ය මාර්ගය වන්නේ නැහැ ඒක ඕන කරන්නේ ඔය ප්‍රශ්නේ නෙමෙයි. ඔක කොහොමද කවන්නේ? එදිනදා තියෙන විදිහට තියෙන ආර්යව වැඳුම් ගන්න වැඳුම් ගන්නෙත් නැහැ. වැඳුම් දෙනවා කියලා හේතුවක් නැහැ. ආර්ය ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද? තමාගේ ගුණේ ගුණවතෙක් කිරිවි කියා සිටීම අද වැඳුම් කරනවා කියන කියා තාර්ථය. දැන්
ශිෂ්‍ය හාමුදුරුවෝ මේ රහතන් වහන්සේ කෙනෙක් වුණරයා
දැන් එහෙම තමයි තියෙන්නේ. දැන් අද හදායන් තියෙන ප්‍රවෙත් ඒකයි. ගුරුවරයන්ට නමස්කාර කළ යුතු ධර්ම කරුප්පේ. ඒක වෙන්නේ නැති. දැන් සරියුත් හාමුදුරු මොකද සරියුත් හාමුදුරු නිදා ගන්න ගියාට පස්සේ හැතපෙන්න ගියාට පස්සේ එක පැත්තකට වැදලා නිදා ගන්න. මේක දැකලා හිතන් භික්ෂුන් වහන්සේලා කියන්න පටන් ගත්තා. අර අන්‍ය පරිත්‍රාජික කාලේදී දදේශා වන්දනා කරපු ඒ මුලා ගතිය තවත් සරියුත් හාමුදුරුවෝ ගැරලා නැහැ කියලා. තවත් ඒ කරනවා කිය. මේක බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට එන්න කියලා ඇහුවා. ස්වාමීනි මේ ධර්මයේ මට මුල පටන් ගන්න වෙන අඳුනේ අසජී හාමුදුරුවෝ. අසජී හාමුදුරුවන්ගේ බණපද දෙකක් අහලා තමයි මම ධර්ම අවබෝධ කළේ ඉතින්. අන්නේ ගරුත්වය මම කොතන හිටියත් අද උන්වහන්සේට කරනවා. නිසා උන්වහන්සේ දිවසින් බලන උන්වහන්සේ අද කොහෙද ඉන්නේ කොයි පැත්තේ ඉන්නේ කියලා. බලලා උන්වහන්සේ නමස්කාර කළා මම සැතර වෙන ඉදා ඉදා මම ඒ ටික කළා. මේක මම කරන මට ධර්මයේ ලබා දුන්න ගුණයට කර උපකාරයට කරන ප්‍රථම කාර්යය. දැන් මේක එහෙනම් බුදුරජාණන් වහන්සේට වැඩි උපකාර කළා. ධර්මයේ ලබා දුන්න ගුරුවරයා. මොකද තමා මිදුනේ ඒ හේතුවයි. ඒ ලැබු කල්යාණ මිත්‍ර වාසනාව අසීමිත. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේට වැඳි දෙවෙනි වැඳුම ද ගුරුවරයාට වැඳි පළවෙනි. ගුරුවරයා කරගත්තේ ධර්මයේ. ධර්මයේ දුන්න කෙනාට ගුරුත්වයෙන් වැඳි මොකද? ඒ නිසා තමයි කියන්නේ ගුරුවරයා මාර්ගඵල ලබා පල්ලෙහා හිටියා. තෝ අරිහත්ත්වයට පත් නොවී හිටියා. ඒ බලහලා ඒ මාර්ගයේ පිළිපැදලා අරිහත්ත්වයට පත් වෙච්ච ගෝලයේ හිටියා. අර ධර්ම ගරුත්වයෙන් අර ගුරුවරයාට වඳිනවා. යා බුද්ධිලික වන්දනා නෙවෙයි. මේ සාසනේ බුද්ධිලික වන්දනා නෙවෙයි කරන්නේ ගුණ වන්දනා. පහු කාලෙක තමයි මේ බුද්ධිලික වන්දනා බවට පත් වෙන්නේ. යම් කිසි ගුණයකින් වැඩි හිටිනා ඒ හේතුවෙන් තමයි වන්දනා කරන්නේ. කෙලාටුවා නැති වෙලා ගියාට පස්සේ මේ දහම් අර්ථ හුඟක් වැදුණා. උඩිමත්ෙන් ගේන අර්ථ ඔප්නෑ. ඔය වස් කියන වදනයක් තියෙනවා මේ ආර්ය විනය වස් කියන්නේ මොනවාද? අපි මෙච්චර කාල ලෝකෙට විවෘත වෙලා ඉන්නේ. ඇහැ රූපයන්ට විවෘත කරලා, කන ශබ්දයන්ට විවෘත කරලා, ආසේ ගන්ධයන්ට, දිව රසයන්ට, කය පොට්ටබ්බයන්ට විවෘත කරගෙන, මනස ධර්මයන්ට විවෘත කරගෙන මේ හය පොලක් විවෘත කරගෙන ඉන්නවා. මේ විවෘත කරලා තියෙන හය පොලේ තමයි ලෝකෙ දිහා බලන්නේ. මෙන්න මේවා වහන්න ඕන බව දැනගෙන. වස්තීරුන් අර වහන්න ඕන. වස්තීරුන් අරගෙන වහන කාලේ කියන වස්වාස. වැයි කාලේ වාසය කරන අනේ පරිපාලන. කොහේ හරි කියලා. වැසියේ ඉත තීරුන් අරගෙන වහන ආරි ශ්‍රාවකිය කොහේ හරි කියලා. දැන් දෙවල්ලාගේ වස් වැසියෙන් දෙක. වැයි කාලේ වෙනකන් කකා බිබී පහස හරිලා කවුරු හරි දෙනෙක් කකා බිබීලා වස් හදනවා අනේ පරිපාලකේ. මේ කරන්නේ. ඒ කාලේ ප්‍රයෝජනෙන් අරගෙන ඉවෙලා හිනා විදර්ශනා භාවනා වඩලා වැටි යුතු වස්හය දැනගෙන ඔය හය වහවලා ඇහි මනවලන රූප වල චන්දරාගය ඉවර කරගන්න. මනවලන සබ්දාහන චන්දරාගය කෙලවර කරගන්නා ධර්මාවබෝධය. ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇසුරු කරන්නා වූ චන්දරාගය කෙලවර කරගත්තහම හය පොලක් වැහුවා. ඒ හය පොල වහපුවා. එක එක පොලින් කෙරෙන්නා වූ පාප කටයුතු 10ක් වැහිලා ගියා. අකුසල් 10ක් වැහුවා. ඇහැ මුල් කරගෙන චන්දරාගය නිසා ඒ රූපාස්වාද විඳීමට අයිතුකම් අසාධාරණයක් කරමින් යම් ප්‍රාණඝාතයක් පොරබර වංචාවක් සුරාසූ දුරාචාරයක් බොරුවක් කේලමක් පරුෂයක් ප්‍රලාපයක් ලෝභයක් තරහාවක් මෝලකමක් කිරීම දසකුසලයක් කළා නම් ওই 10ම හරිහත්තරමත් වෙනවා. කන මුල් කරගෙන චන්දරාගය නිසා මනස දුකසේ කරගෙන ඒ ආස්වාද බලාපොරොත්තු වෙන කරපු දස කුසලයක් තිබුණා. දැන් ඒක නැහැ. ඒ 10ක් ඇහිලා. ගන්ධයේ මුල් කරගෙන, රසයේ මුල් කරගෙන, පහස මුල් කරගෙන යම් ආකාරයෙන් කරපු දස කුසලයක් තිබුණා. ඒක ඇහිලා. මනස මුල් කරගෙන, මනෝ සැනසුම මුල් කරගෙන, ආස්වාද මුල් කරගෙන කරපු දස කුසලයක් තිබුණා. ඒකත් ඇහිලා. වහ හැඩක් පිරුණා. හැඩ බලක් වැටුණා. හැඩවත් කිරුණ මහතෙර නමක් කියනවා එයා. ඔකයි නිරුක්තිය. නව පුංචි කාලේ මහනිදා ඉතින් අවුරුදු 60ක් අවුරුදු 20කින් ගිහිලා ඉතින් අවුරුදු 80ක් ගියාට පස්සේ ආන්දු තව ජීවත් වෙනා නම් 60ක් පිරිච්ච මහදෙර නමක් කියලා අද සම්මතයේ තියෙනවා. උප සම්පදායලා අවුරුදු 60ක් ගියා. ඔය යථාධර්මයේ නිරුංග ගත නැතුව පුතඥාන ගති ලක්ෂණය නම් ජීවත් වෙන්නේ. එකක්වත් වහකට නැන්න එක වස් තියෙනවා. ඒ වස් එකක්වත් නැහැ. සම්මතේ නම් 60 වස් තියෙනවා. හැටවක්ිය මහතෙර කියන මහතෙර කියන සම්මතයක් කියනවා. මහත් වූ ඉතිර භාවයට පත් වුණා කියන්නේ මහා කම්පේ භාවයට පත් වෙච්ච අතරෝක ධර්මයේ කම්පාන වෙන දතරපත්ේ මහා රහතන් වහන්සේ 60 වස් ඉරණ එක දවසේ ලුක් කරනවා. අභිහත්යෙන් පත් වෙනා නම් 60 වස් පිට මහතෙරුන් හැදිලා ඉවරයි. යථාර්ථය ඕකයි. නමුත් ලෝක සම්මතිය 60 වස් ඉරණත් වැඩක් නැහැ. සතර පායම නිදහත් ඇති 60 වස් පිට මහතෙරුන් වැඩක් තියෙනවා. පුද්ගල ජනම නම් කිදී ධර්ම අවබෝධයක් නැන්නා සම්මතිය පරිදි උප සම්පදා වෙලා 60 අවුරුද්දක් ගියාම අවුරුදු 20 උප සම්පදා කරලා 26 80 අවුරුදු 80 ගිහින් ගියත් වැඩක් නැහැ. කර්ම කර්මයේදී ගතිලිවිති වේලා කරපු අපරාධ වලට අපාගත වෙයි. මරණ මොහොතේ බය දැදින උඩ ඉන්නේ තේරෙන්නේ 60 වස් පිට මහතෙරුන් නම් හිමිදෙන කොට සතර පාය වෙන්න පුළුවන්. ඔය 60 වස් පිට ඇසකන දිවනාසයේ ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රිය හයයි කරන අයුතුකම් අසාධාරණ කංගලි සාහමුලින් මිලිය දසක්සලින් මිදුණා. එහෙකින් 10 ගානේ හැටෙන් හැටෙන් මිදුණා. ඒ මහතෙර බවට පත් වෙච්ච රහතන් වහන්සේ කෙලවර කොහෙද? ඊළඟ පහ ඇති අහලද? තුන් වරි මිදුණා. උත්තරයි. අන්නේ 60 වස් පිළිව නම් මහ උත්තරයි. මහතෙරුන් වහන්සේ. අර කියන 60 වස් පිළිච්ච මහතෙරුන් වහන්සේ උත්තර සම්මතේ නම් යොතව. මේ මේවා අපිට අවශ්‍ය දේ ගන්න ඕනේ. විවේචනය කරන්නවා සම්බත කලාකප් පල කරනවත් නෙමෙයි. එන අපි කල්පනා කරන්නේ මේ තුලින් මමත් කවදා හරි 60 වස් පිරිච්ච මහතෙරුන් වහන්සේ නමක් වෙන්න ඕන නී පරමාර්ථ වශයෙන්. එදාට මට සතර අපායන් කරන්නේ මේ තුන් ලෝකයේ දුකේම නිදා සියලු දුකේ නිදා. අර જાතිය 60 වස් පිරිච්ච මහතෙරුන් වහන්සේ නමක් කියලා නම් වැඩක් නැහැ. සතර අපායන් වන් නිදා සෙනවල මට ඒකේ තමුන මේ වෙනකොට මම ජීවිතේ කරගන්න. හොඳේ ගන්න. ඔච්චරයි. මම සාමනීයද මම උපසම්පදාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සාමතේ ත්‍රි උපසම්පදාවක් තියෙනවා. හැබැයි මනස දුස්චරිතයි. පාපතර. අවුරුදු කීයක් ඉඳලා හරි මල කොහෙද යන්නේ? මගත් වැඩි ප්‍රතිපලයක උපසම්පදා. කුසලස උපසම්පදාවක් ඉඳලා හිත වැඩිලු. කුසලයෙන් පූර්ණ වුණා සම්මා සතියෙන් සම්මා සමාධියෙන් පූර්ණ. එක අනාගාමි එක වරිහා කුසලස උපසම්පදා වුණා නම් අනාගාමි අනාගාමි වල කුසලස උපසම්පදා දෙන ඒ උපසම්පදා ලැබුව කෙනා කොයි මොහොතකම වලත් සුද්ධාවාසයේ ගිහින් උපදිනවා මිසක් කෙලෙස් ඉවර කරගත්තේ නැහැ නේද? වෙන කුසලස යන්නේ අන්නේ උපසම්පදා වූ සුව සුදුසු උපසම්පදා වූ පව කාලයක් යනකොට ඕ අක්කෝම මේ ලෞකික දේවල් වලට පටගැදගෙන ලෞකික පොරක් හැදී තරගෙන ඒ තුළ මාන්නිය උසගන්න ගියට පස්සේ අද වෙනකොට පිරිහිලා ගිහින්තියි. උප කියන්නේ ආසන්නයි සම්පාදනය කළා. නිවරට ආසන්නව සම්පාදනය කරගත්තා හැවත් සම්මා සමාධියටපත් වුණා. සම්මා සමාධියටපත් වුණාම නිවරට අරිතා ආසන්නව සම්පාදනය කරගෙන නිවරයි. තව කියන්නේ අරූපරාග අරූපරාග මාන උද්දත් අවිද්‍යාව කියන හරිය දුරු කරලා ළමන එක විතරයි. නිවනට ආසන්න වන සම්පාදනය කරගත්ත උත්තමයා කියන එකයි ඔබ සම්පදාව කියන්නේ. සබ්බපාපස අකරණං කියන දෙන්නේ ඔන්න මෙන්න කියලා දින පුද්ගලයා. සියලු පව් දුරු කරා නම් බැහැර කළ පව් වැත්ත ආයවත් බාහිර ඉන්නේ බාහිර පාපී හේව රහතන් වහන්සේ බවටපත් වේ. අන්නේ දෙන්න වෙන සත්‍යිත පරියෝ දපණන් කියන එකේ මේ හිත් පෙළ දමණය කර ගන්න කටයුතු දපණය කරන කටයුතු කරගෙන පුරුදු කර ගන්න. හිත දැපෙන දාන්න ඕනේ. දැපෙන දානවා කියන්නේ හිතර ඕන ඕන ඒවා කරන්න ඉඩ දෙන්නේ නැහැ. හිතෙන හිතනේ වල ඉඩ දෙන්නේ නැහැ. ධර්මයේ ගුරු කරගෙන ධර්මයට යටත් වෙලා ධර්මයේ අනුකූලව ජීවිතය හැදගස්සනවා. හිත දකරේ දාගෙන. එහෙම කරගෙන යන කෙනාට දස අකුසලයේ මිදීමේ කුසලයේ නැగిලයි. කුසලයේ නැగిලෙවිදilla අන්න කුසලස උපසම්පදාකෙන් තත්යෙන් අනාගාමී ඵලයට පත් වෙනකොට කාමරාග බලික දුරු කරලා කුසලයෙන් පූර්ණ බල ආසන්නයට පත් වෙලා නිවන ආසන්න වෙයි. උන්වහන්සේ සබත් විදර්ශනා කරගෙන යනකොට රූපරාග අරූපරාග මාන උද්දත්ත අවිද්‍යාව දිවිලා ගිහිල්ලා සබභාවස්ස අකරණක් දෙන්නට පත් වෙනවා. සියලු පවුල් කරන සත්‍යයට පත් වෙලා බාහිත පාපීවත් බැහැර කළ පවුල් වැත්තාගේ හරි අත්යට පත් වෙනවා. මෙන්න මේකට බුද්ධාලෝක වාසනාව කියන්නේ. එන ඉතලම් වවුනේ දෙක් වෙලා ඊට පස්සේ හිතාමනේ කියලා එහෙම නෙමෙයි ගන්න. ධාතාව කියනකොට මුලින්ද ළඟට ගියා. පූර්ණ කරලා අගින්දම මුල පූර්ණ කරා. ඉතින් ඉතලම් අපි කරගන්න ඕනේ හිත දැපෙන දාන්න ඕනේ. දැපෙන දානවා කියලා කියන්නේ හිතේ ඕන ඕන විදිහට වැඩ කරන්න කාම පස්සේ යන්න දෙන්නේ නැහැ. පංචකාමයන් පස්සේ හිතර ඕන හැටියට දාන්න ඉඩ දෙන්නේ නැහැ. ධර්මයට අනුකූල විසඳුම ගන්න. ධර්මයේ තීරණය සිය හිත තියෙනවා. හිත දැපෙන දාගන්න බැරි කෙනා ඒක දැන දැන අනේ ඊට වඩා ලොකු කාමී කියලා කාමීට පුළු විසිරෙනවා. දැපෙන දාගත්තේ නැති අය. එයා හිත දැපෙන දාගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා කියන සජිද්ද පරිව දාපනවා. ඒක අවුරුත් කරගතියි. විසු විසින උපාසි උපාධිකකින් දිරි පිළිදම ඔය ක්‍රමයේ තුලින් හොර නිවන් දකි. අන්සයි ස්වාමීන්
වහන්සේ ඊට කවසරයි ස්වාමීන් වහන්සේ එතකොට දැන් අවුරුදු 20 25 වෙනකම් දැන් ස්වාමීන් වහන්සේ සාමාන්‍ය වශයෙන් කියනවා ඊට පස්සේ අවුරුදු 25 වුණාම මේ උපසම්පදා කරනවා. එතකොට අර තත්ත්වෙ නෙවෙයි නේද?
ඒක තේරෙන්නේ මේ ඒ කියන්නේ සම්මතිය කියලා.
ඒක සම්මතියක්.
ඒක සම්මතිය විතරයි.
නැත්නම් නියම ක්‍රමයේ අර කයි.
නියම ක්‍රමයේ ධර්මයට අනුකූලව ගියා නම් ඔය කාලෙින් ඔතේ ඇවිදින්න.
ඒක කළක් නොකළක් උපසම්පදා වෙලා ඉවරයි.
වෙලා ඉවරයි. සම්මතිය දෙන්නේ සම්මතිය දී. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. විවාහකට ගිහිලා උපාධි සාහිතිකයක් තියෙනවා, එකිනෙර හොර සාහිතිකයක් තියෙනවා, එකිනෙර නියම සාහිතිකයක් තියෙනවා. විවාහකට මෙන්න හිටියා එකනේ, හොර ලකුණු දාගත්තා එකනේ. එකනේ නියම විදිහට ගිරේ තියලා මේ ඉඩිය ලකුණු ගත්තා. දෙන්නටම සාහිතික දෙකක් හම්බුනා. සම්මතිය සාහිතික දෙක දෙනවා උපාධි දාන්න. හැබැයි ඉන්නේ කරන්නේ උපාධි දාන්න. සම්මතිය කරන්නේ අනිකේන හොරින්. අන්න ඒ වගේ. ඉතින් එදා තිබුණේ ඔතෙන්ද එනකොට ඔය මත්තම එනෙගිය අධ්‍යාපනය ධර්ම මාධ්‍ය අධ්‍යුණා ඊතල් කුල ඒ ධර්ම හටාව අනුගමනය කරා නම් 20 අවුරුද්ද යනකොට ඔය මත්තම මෙහා කවුරුත් සිද්ධු වෙන්නේ නැහැ. එදෙලි කිල්
එක වෙනස් වුණා.
ගිය කෙනාට සම්මත කළා. උපසම්පදාව සුදුසාර උපසම්පදාව දුන්නා. ඒක දන්නවා අය. පරිහිද්දකීමේ ඥානීය තියෙනවා. චර්යා හටාව දකින්නෝ. ධර්ම අවබෝධයේ වැටහෙනවා පේනවා. මේ තුලින් දැනගන්නවා උපසම්පදාව දුස්සා. වලේ ලව් කෙනෙක්. දැන් මෙයා අනුමත කරමු කියේ. ඒ අනුමත කළා. ඉතින් එතන සම්මතේ තරි බල මාත්‍රේ තරි. ඒක හිම දිනුනා. මහතරේ කිව්වා නම් මහතරේ කියන දුස්සල මහතරේ කිව්වා. ඒක නේ හරි හතරේ පස්සේ ච උත්තරේ. යාර මහතරේ උනහසේ කිව්වා මිසක් මහතරේ උනහසේ කිව්වෙ හිමිකම දුන්නා මිසක්. අනික කෙනෙකුට දුන්නේ නැහැ. ඒකයි කියන්නේ. දසවස් විරුණ කෙනෙක් පිටින් අනික කෙනෙක් මහාන කරන්න කිව්වා ඔබ සම්ප්‍රදාය. දසවස් විරුණ කියන්නේ දස අකුසලයේම වහපු කෙනාට දසවස් විරුණ කියනවා. දස අකුසලයේම වහලා. අකුසලෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තදංග විස්කම්බන වශයෙන් හෝ විස්කම්බන වශයෙන් හෝ පහළ දැම්මා. දසවස් පූර්ණේ කරගත්තා. හැබැයි විස්කම්බන නෙමෙයි සිද්ධ වෙන්නේ ආර්ය විනය පිළිබඳ සමුච්ඡේද ප්‍රහාණය වෙනවා. සමුච්ඡේදය ප්‍රහාණය වුණාට පස්සේ අරිහත්ත්වයට ආසන්න වෙන පුද්ගලයා දසවස් පුරවා ගත කෙනා. අරිහත්ත්වයට පත් වෙච්ච කෙනා 60 වස් පිරිච්ච කෙනෙක් කියලා. මේ දසවස් පිරිච්ච කෙනෙකුට තව කෙනෙක් මහාන කරලා අයිතියක් තියෙනවා. මේ ඉදා මහාන කලේ ඒ කතාවටම. නමුත් ඒ බල කාලෙකදී මහා පුත්‍රයන් දහදුලා වැඩ කර කර ඉන්න උපසම්පදා සම්පතියල අවුරුදු 10ක් ගියන උට මුලව මහාන කරා. අද එහෙම. ඉතින් ඔය සම්මතවල ඉතින් අපිට වැඩක් නැහැ මේ ප්‍රශ්නේ. ඒක ඕන විදිහට කොහෙ ගියා? නිවන සහ නිවන් මඟ අපි දැනගත්තා නම් අපිට ඒක තනිකර පුද්ගලික අනුගමනය කරන එකක් නෙවෙයි, තනි කෙනෙක්ගේ ප්‍රශ්නයක් අපිට නැත්නම් නිවන් දකින්න.
ඒකත්
අපි අපේ වැඩේ කරගන්නවා නිදහස තියෙන.
ඒකත් තියෙන්න ඕනේ.
ඒකයි කාරණා. අර සම්මුති විදි මිච්චා අපි ඕවා විචිනේ කරන්න අවශ්‍ය නැහැ. ඒක අපිට ප්‍රශ්නෙකුත් නෑ. ඒව ප්‍රශ්නයක් වෙලා තින්නේ අපිත් ඒකේ කෑල්ල ගන්න යනවා නම්. මස්කට ප්‍රශ්නයක් වෙලා තින්නේ වල්ලෙකුට මෙන්න. එක වල්ලෙක් අල්ලගෙන ගොරෝ ගොරෝ ඉන්න මස්කට පිළිවල් තව ප්‍රශ්නයක් තියෙන තවත් වල්ලෙකුට. උඩ කන්දේ. උන් ඒක නේද? ඉතින් ගවල මහානකම ඕනේ, උපසම්පදා ඕනේ, අපිටත් ඕනේ කියලා ගෑ ගහන්නේ. සත්‍යමා. මොකද උගන් ජාති කෙනෙක් ඉන්නෝන්නේ අපිට ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා කාගෙන් කටු නොකෑවම අපිට සමාවිහින් පූර්ණිය කරගන්න නිදහස් චින්තන මාර්ගයක් තියෙන නිදහස් ධර්ම මාර්ගයක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා කවුරු නමුත් ඒ මාර්ගයේ හිම නිවන් දකින්නේ ඒ මාර්ගයේ කිසි බාධාවක් තව කෙනෙක් ඉන්නේ අනික් කෙනෙක් බාධා හදාගෙන ඉන්නේ අපිට ගන්න තියෙන නිසා ලෝකයේ තියෙන සියලුම බාධා ආර්ය මාර්ගයේද මේ ආධාරක වෙනවා එතකොට දකින්න මේවා දුක නේද මේවන්ද ලෝකේ හැටි මේ ලෝකේ සැනසුම හොයන්න අනු බැනුම් නිඳා පහත කරනකොට දකින්න මෙහෙම ලෝකේ සැනසුම හොයන්න මම මෙච්චර හොඳ කෙනෙක් කියලා ඉන්නා මට බයිනවා කිව්වොත් ඉතින් ඒක තමයි ලෝකේ හැටි මෙහෙම හොඳ කෙනෙක් ඉන්නවා දින දෙන්න ඇති ලෝකෙත් මේ හොඳයි කියලා අපි එහෙම හිතන්න ඕනේ ඉතින් මම ඒක හොඳයි කියලා මතක කරනවා එතකොට මොකද වෙන්නේ කොතර කහ හිත වැදෙන්නේ තානාන්දරේ සිවර ශීලවන්තක මෙහිද වැදගෙන ගුණවන්තක මෙහිද වැදෙද්දී දානන්තේ තදින් ඉවරයි. ඒ ඔක්කොම කරේලෝ. මං හාවුදුරුගේ දානන්තේ තියෙන හිද වැදගත් එකක් ඉවරයි. ඒක ඉවරෙන්නේ බොහොම හොඳයි. අර ගණ කර ගණනා කියලා වයිමනා කියන. නම්බුකාරකම හොයලා කරන්නේ පාරවදී. මේ කොයිද හාවුදුරුට මොකක් කියන්නේ? 10ක් වැදගෙන එතකොට 20ක් වයිමනා කර ගණනා කියන. එහෙම ලෝකයක් ලෝකේ කියන්නේ. මේ කොයිද ප්‍රාන්තාලවල මහා ලෝකයක් තියෙන්නේ. දෝතරව දිලන්න හතරි ඉතිරි දෝෂ ගියා කියලා පොච්චර බෑ. නින්දා පහල කරා. දානි ගන්න ගියාම දානි දුන්නා. ඒ උන්වහන්සේ රෝගල. ඒ උන්වහන්සේ කතා. දෝතරව උද්දත්තිය කියන්නේ ලෝකයාගේ ප්‍රාංශාල වාහින්න පුළුවන් එකක් නෙමෙයි. අහං නාභව සංගාමී තාපාදව පටිතාන්තර. අති වාක්‍යයන් තිති කිසන් දුසි රෝහි බහු ජන උද්දාන හදි මේ වයි ලෝකයා නෙකි. මම හරියට මේ සංග්‍රාමී කියලා වැස්ස ඇතේ. ඊපාරවල් හැපැත්ත වෙන ඊපාරවල් කාගෙන. නිර්භීතෝ ඉදිරියට නැසාව. මේ දුසීල ජනයාගෙන් ලැබෙනා වූ වදන අපි ඊපහරවල් කාගේ මේ දහම් සංග්‍රහය ඉදිරියට ගෙනියනවා පසුබහින්නේ එහෙමයි වෙන්නේ මුදුමලුඩි පිළිගත්තේ බෞද්ධ විද්‍යාව විතරයි බුදුරණා බෞද්ධ වෙන්නේ අවෞද්දින් විද්‍යා දෘෂ්ටික එක එක ලබ්ධි අරන් ඉරුවා විවිධාකාර නීච නිග්‍රහ කළ බැන්නේ සමහරවල් ගමට ගියා වතුර ටිකක් වතුර උපසන් දෙන්න එපා වතුර ඉන්න එපා ඔක අපි විතර වතුර ටිකක් දෙනවා ආපියා ඩී කියලා තමගේ වලපුරවක් ආරම්භ කරගන්නලා ඉන්න මිනිසුන්ගේ වස්තුවේ තියෙන දීපාව විශ්සේ වගේ පිටුරු තමන් පිටලියුම එහෙම වස්තුවලා තියෙන බුදුරජාණන් වහන්සේ වහපු ලිදකීම වතුර කියන එක ආනන්ද හාමුදුරුවන්ට කියනවා සාමි කොහොම වතුර ඉන්නේ මිදුළු පුරවලා උඩට කරන වත්ත ආනන්ද කියලා වතුර ගන්න ඉඳි කියලා ආයි ආයි බලයි ඉන්නේ ගියා වතුර වී මහ උරුමත් නැගිලා ඉතාලි මිදුළු පිටි පිටි ඉස්සරහට මිසුණා ඉන්නේ විදියට පෑදෙන වතුර පෑදෙන උන්වහන්සේ වතුර වාහනේ කරා ඒකේ ඒ වලිය තිබුණා. එච්චර වල තිබුණාතර අහත් පුරුෂය ගණන් ගත්තේ නෑ. ඉන්ද්‍රජාලිකේ මැජික් බෙල්ල අපි වතුර බීලා ගියා. උන් ඒකයි කිව්වේ. පොඩි වන්දක් නෙමෙයි මෙන්න ඉන්ද්‍රජාලිකේ. ලෝකේ ලොකුම ඉන්ද්‍රජාලිකය. වහී ගුරු කංකාරය. එක එකක් යන්නේවා යන්න කියනවා. යකෝ යන්නේවා මිනිස්සු ඉන්න එක එකක් එළියට යවන්න එපා. ඕකට අහුනොත් ඉවරයි. මහා වහී ගුරු කංකාරය අල්ල ගත්තොත් අල්ල ගත්තම ගෑණි මතකත් නෑ, ළමයි මතකත් නෑ, ගියා ගියාමයි ආයි ගත්ත බලන්නේ. බුදු වසීගුරුකමක් තියෙන කියා. ඕක ධානි පොතක් දෙන්න එපා. අපි ගමට ගෙන්නන්න එපා. ওই જાතියම තමයි ඒ කාලේ මුගක් අය කිව්වේ. අපි අද හිතා ඉන්නේ අද ආවන කොහොම පිළිගන්නේද කියලා. ඉතින් හරෝර සවාහියක. අද පිළිගන්නේ දෙක අනිත් පැත්ත. ආව හරිය. නිර්මිත වෙලා ගතිය පිළිගන්නේ අනිත් පැත්තනේ. අපි පංස රාජ්‍ය කරගන්න ඉරාවි. අපි දාන දෙන්න 10 කට ඔක්කොම අරගෙන යනවා දැන් ඉතින්. එකක් පිටු බල කියලා එන්නේ කික විශ්ව අද කිව්වා කියන්නේ විදිහට වැඩි හරි ඉතින් මේ අපිට මේ සීලවන්තකම හෝ ගුණවන්තකම හෝ කාගේවත් අරුපැතුම් දෙන්න ලබන්නේ නෙමෙයි කියන දේ ඉන්න ඕන මේ මාගේ සොයා විමුක්තිය ලකා ගන්න දෙයක් ඒ වාගේ මම කිව්ව මා අනුගමනය කිරීමේ ධර්මය අනුගමනය කිරීමේ ලෝකෙ යහපත කරගන්න යම් කෙනෙක් ඇත්නම් ඔවුන්ගේ හිතසුව පිණිස සියල්ලෝ ගැන මොනවා කරන්නේ මොන ඔතන ඉන්න ඕනේ බෞද්ධයෙක් හැටියට ඔයින් ඉහළ පැන්නොත් එහෙම බෞද්ධත්වයක් ඉක්ම ගිහිල්ලා මුලාවට පත් වෙලා එකක් දුක් විඳිනවා. දැන් මේක ලෝක සම්මතකම තියෙනවා. එදිනම පැවිදි වෙච්ච කෙනෙක් හිටියත් භික්ෂුන් වහන්සේට වන්දනා කරන්න ඕනේ කියලා මේ කාන්තාවන් පිළිබඳ පරෝපණීති මාලාවක් ගැන ඉතින් මෙහෙම නීතිමාලාවක් තියෙනවා අෂ්ටාංග මාර්ග කනවලුට එහෙම බැනෙවයි කියලා. මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් තියෙනවා. මේ ඉත්‍රි ගති ලක්ෂණේ කියන එක හිතලා අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක වාසනා ගුණයක්. වාසනා කෙලෙස් වලටයි. පුරුෂ ගති ලක්ෂණේ කියන එකක් තියෙනවා වාසනා කෙලෙස් වලටයි. මිනේ වාසනා ක්ලේශයේ ස්වභාවයක් තියෙන මොකද්ද? මම කියන තැන මමත්වයේ හැකීමේ විශාල බලාපොරොත්තුවක් ඇති ගති ලක්ෂණයක් මුල් කරගෙන ඉත්‍රි ආපයට වාසනා ක්ලේශේ මිහිල්ලා තියෙනවා. මේක මුල් වීමක් තියෙනවා මේ අවස්ථාව. ඔය මාන්නකාරකම කියන නැගීමට විශේෂ හේතුවක් එනවා එතෙන් ලැබෙන ගරුබැලතු. ඉතින් මේක කෙනෙකුට විතරක් නෙමෙයි. දෙගොල්ලන්ට මේක වාගේ. ඉතිරි පුරුෂ දෙගොල්ලන්ට. ඉතින් මේ වගේ අවස්ථාවක් තුළ අපිට එහෙම එකක් නෙවෙයි විශාල බාධාවක් වෙන නිවන් මාර්ගය. සතර ගති නැන්නේ කරන්න දෙයක් නෙවෙයි. දොස් කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි වාසනා කියලා කියන දොස් කියලා මොනවා කරන්නේ. අනන සංසාරේ කාලය ඇතුලේ අපි ඉතිරි ගති ලක්ෂණේ නිසා ඉතිරිව උපදිනවා. ඉතිරි ගති ලක්ෂණේ ස්වභාවය තමයි හැමිලේ මමත්වයේ වැඩි. මම කරගන්න. මම කියන දෙයක් එකතු කරගන්න. ඒක තමයි විශේෂ බලාපොරොත්තු. ඒක තමයි ඉතිරි ලක්ෂණය. ඒක බව නෙමෙයි. ඒක බව ගති ලක්ෂණය. ඉතිරි බවට හේතු වෙනවා. ඒ වගේම මගේ කියන අපේ කියන හැඟීමේ කටයුතු ගති ලක්ෂණයට පුරුෂ ගති ලක්ෂණය කියනවා. ඒ ගති ලක්ෂණ ඇතිවලා වාසනා ක්ලේශයක් වශයෙන් තියෙන්නේ ඒක. එයා කැමතියි මගේ කියන පිරිසක් වලින් ඉන්නවා. දැන් මගේ අය මදිද තියනවා නම් හොඳයි. මගේ භාර්යාවත් මගේ ඇදලා යන තියනවා නම් ඒක මම කැමතියි. මට මම කාලවල ලකුණ කරනවා. ඉතිරි ගති ලක්ෂණේ ඒකයි. ඉතිරි ගති ලක්ෂණේ එහෙක තියෙන්නේ. එහෙනම් දැන් මට නම් මොකද දෙන්නේ? අනිත් කතා කොහොමද හරියක් කියලා දෙනා නම් හරි සතුටුයි. ඒක විශේෂයක් වෙනවා. මම දැනුවත් තියෙන අල්මාරියක් අරගෙන කාගේ දඳු තියෙන වැඩි. දැන් අපි ඉඳලා බලන්නේ එහෙම මොකද්ද කියලා. සීලවන්තයි ගුණවන්තයි කිසි අඩුවක් නැහැ. බොහොම යහපත් යාගයේ සිටි එහෙම ඇති තියෙනවා කාන්තාවක් සීන්නා. හැබැයි අල්මාරියල බැලුවොත් එහෙම තමන්ගේ හැටි හැටි උදා තියෙනවා හොරෙන් දෙකම. ඒ වේ පොතේ දිනත් මාධිකවත් තියෙනවා. ඇඳුම් කළ දුන්නත් ඒ වගේ. සැප සම්පත් දුන්නත් ඒ වගේ. ඒකට තව අලු පාඩුවක් වගේ දැනෙනවා. මේක ඉතලා ගති ලක්ෂණයක්. ඒක හරියට බෑ. ඒක දුක් කියලා හරියන්නේ නැහැ. ඒක තමයි ඉදිරි ගතිය කියන්නේ. මේ මෙන්න මේ ගති ලක්ෂණ ඇති කෙනාට අරිහත්ත්වයට පත් වුණාත් වාසනා කෙලෙස් ඇති වෙන්නේ. අවාසනා සකල කෙලෙස් නැති කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බවනයි. ඒ නිසා මේ ඉතිරි ගති ලක්ෂණ ඇති නිසා එවන් අවස්ථාවල ඒ දෘෂ්ටාන් ගතියට පත් වෙනා ඉන්න මෙහා ඉන්නවා. අරිහත්ත්වයට පත් වෙලා ඉන්න යම් කිසි මේ හිණ ආසිරමක් ඉන්න පුළුවන්. වැඳුම් වල සුදුසු කිසි අඩුපාඩුවක් මොකුත් ඇසෙත් නැහැ. ඒ අවස්ථාව බලාගෙන ඊට සම්ප්‍රදායිකව ගත්තොත් එහෙම පෞකාලිකදී අනුගාමිකව මහණෙන්නා වූ මෙතන පත් නොවුණු පිළිද. ඒකෙන් මාන්නාකාර වෙනවා. මාන්නාකාර වුණ මොකද වෙන්නේ? අර ආරි මාර්ගයේ පූර්ණිය කරන්න බාධාවක් නැහැ කියලා හිල වෙනවා. ඒකම හිල වීමක් වෙනවා. අන්න ඒ නිසා බුදුන් වහන්සේගේ පැනවීමක් තියෙනවා. දයන් සම්පාදිකව පැනවීමක් මේ තත්ත්වයක ඉන්නේ නැති වෙන සකස් කරගන්න. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම දෙයක්. යම් කිසි ඉත්‍රි පක්ෂයේ කෙනෙක් මහණෙන්න යනවා නම් දරු ඉත්‍රි ගෑනු ළමෙක් මහණෙන්න යනවා අම්මට උපදෙස් අදින්න කියනවා. මගේ දුවේ ඔබට පැවිදි වුණ තැනකට ලාභ කීරි ප්‍රහසාවක් නම් ලැබේවා කියලා ආශිර්වාදයක් කරනවා. පුතේක් මහණ වෙන්නේ යනවා. පුතේ ඔබට ගිය තැනකට වගවිවිච්ච විදිහට දැනෙද ලාභ කීරි ප්‍රහසාවක් නම් ලැබේවා කියලා ආශිර්වාදයක් කරන්න කියනවා. දැන් අද කිව්වොත් එන්නේ ඔක ආශිර්වාදයක් කියන ගණන් ගන්න එකද? අද කිව්වොත් මහල්කී මට සාප කළා යන්න ඉදිරියට වයින් දිසෙන්න. මාර්කාමට සාප කළා මුත්ත වයින් දිසෙන්න. ඔක නේද කියන්නේ? පැවිදිච්ච හාමුදුරන් කිසිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් ලැබෙන්න එපා වගේ පුතාලා ගිහින් කියලා හැම කීලා කියොත් එන්න. ආශිර්වාද කළා වගේ. දුව මෑණි වෙන්නේ යනකොට. මගේ දුවට කිසි දෙයක් කියන්න මට ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් නම් හම් වෙන්න එපා කියලා ඇහුවොත් එහෙනම් අම්මට මොකක්ද කියයිද? ආශිර්වාද කළා කියලා. බුදුරණන් හදේ දේශනා කරන්නේ ලාභ කීර්ති ප්‍රහසා මෙච්චර දරුණු. මහණෙනි හතරම් පිර වූ හිදී තැටියක හිදී මధుරකටවත් වංචාවක් නොකර වදිනේකින්වත් වංචාවක් නොකරන බුද්ධලේ මම පළමුව දකිමි. එවළු බුද්ධලයා පහු කාලයේ ඊටාම සුළු කල මස්සත් තරම් ප්‍රමාණයකට අද කහවනවා තරම් ප්‍රමාණයකට වංචා බොරු කරන බුද්ධලේ මම දැකලා තියෙනවා. හේතුව බලනකොට ලාභ කීර්ති ප්‍රහසා අහු වෙලා එකමත් වෙලා පරිවර්තන වෙලා මෙන්න මේ නිසා ලාභකී ප්‍රහන්තා නොලැබුණු තරමට හොඳයි. පුද්ගල මානසිකත්වයේ පරිවර්තනය කරලා තුච්ඡ බවට ඇදලා මන්නේ මේ ලාභ කීර්ති ප්‍රශංසා තරම් තවත් උගුලක් නැහැ කියලා කියනවා. ඉතින් මේක ඇත්ත. ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙද්දී හිතේට වැදෙන කෙනෙක් හිටියෝ. කෝටියක එකෙක් ඉන්නේ කියයිද? ඊටාම අනු. අනිත් බොහෝ අය කියලා වැදෙනවා. මත් වෙනවා. මත් වෙලා ඉතින් උද්දාමීන මත් වෙනවා. විවිධාකාර කම් කටු වලට දුස්චට වලට බාධිනේ වෙනවා. ඒක ස්වභාවය. ඉතින් එතන හරි බය නැහැ. සීලවන්තව ගුණවන්තව ඉන්න පිළිතර ඒ තරම් තවත් බාධකයක් නැහැ ලාභ කීර්ති ප්‍රහඳා ලැබීම තරම්. ඉතින් ඉනිසා ඒවැන්න ලැබිත් තරමට හොඳයි. ඉතින් පරාවෘත්ව ඉන්න කියන්නේ හිත් වේදනාව. අපිට ඒක දෙන්නේ නැති එක ලොකු බලුවක් අසාධාරණයක් කියලා මෙහෙම අදහස් වෙනවා. යථාර්ථයේ දැකගෙනාට ඒකම සාන්තිය. අනේ ඒවා විතරම ආරි මාර්ගයේ වුණේ කරුණකට පහතුවක්. ඔය අදහස් වෙනවා. මේ ක්‍රම දෙක. මේ මෙතනින් අපි දැක ගන්න ඕනේ මේ ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙන මාර්ග නිමි. මේවා තමයි පහු කාලයක මේ විනී තියෙන්නේ. අපි විනී විචේතනය කරන්න යන්නේ නැහැ. අපි දැනගන්නේ බුදුරන් වහන්සේ දේශනා කරපු හේතිම ක්‍රමයක් තියෙනවා. යමක් යමක් ඇතුළු කිරීමෙන් රාගයේ, දේසේ, මෝහයේ මානිය හට ගන්නවා. ඒ දේ අතරින්. ඒක තාම දැනගන්න. අතීත අනාගත වර්තමාන තුන් කාලයේ හිතවිලි ක්‍රියාවතන් පිළිසුදු කරන යම් ක්‍රමණකෙමි. ඔය ක්‍රමයි. වෙන ක්‍රමයක් නැහැ. එනේ අපිට තියෙන්නේ ඒ බුද්ධ දේශනාව දැනගෙන හේතුඵල ඇතිවා බේර බුද්ධ දේශනාව තුළින් තමන් නිදහස තමන් වැඩේ කරගන්න. යමක් කවුද වැරදිද? අසාධාරණද ගැලපෙනවද? ඒක මනසේ දීයෙන් දැනගෙන අත්හරින්න ඕනේ. ඒතකොට සිහි බුද්ධියෙන් අත්හැරියක් පරම්පරාවෙන් ඉඳලා අත්හැරියක් නෙමෙයි. ඒතකොට සම්ප්‍රදාය අනුකූලව කියලා අත්හැරියක් නෙමෙයි. තමන් නුවණින් තේරුම් ගන්න ධර්මයේ තේරුම් මාගෙන් ප්‍රඥාවෙන් දැනගෙන අත්හැරිය. ඒක නිවන් මාර්ගය. ඊයේ මාගේ අරගන්න ඕනේ. ඒ සිහි ශික්ෂාව කියලා දේශනා කළා කියනවා. සීල ශික්ෂාවෙන් නිදහස් කළා උපසම්පදා වික්ෂුන් මහතේකට. අලමස පාදා භෝය කරන එලකොටියක් ශික්ෂා පදාන කලින් ත්‍රි ශික්ෂාව දේශනා කරනවා කියලා දේශනා කරනවා. මේ ත්‍රි ශික්ෂාව රකින්නගෙන මේ පණවලා තියෙන ඇවැත් වලට වැඩිමත් වෙනවා. ඒකේ නැගීමක් වෙනවා. ඒකේ හේතුව මොකද්ද? මේ ත්‍රි ශික්ෂාවට මම තහන්ති පණවලා නැහැ. ඒ ත්‍රි පුරුෂ දෙපක් හේතුවම කයිති. ඔන්නම් පුළුවන් ඒ මාධ්‍ය අනුගමනය කරලා ඒ දෙවින් නිවන් අවබෝධ කරගන්න. දේශනා කරන කිසිම බාධකයක් නැහැ. මොකද හේතුව? මේ ත්‍රි ශික්ෂාව නිදහස් කරලා තියෙන කියලා දේශනා කරලා තියෙනවා. වික්ෂුවකට වික්ෂුණියට කරන්න පුළුවන් ඒ දෙලින් ගිල මොකද අධිශීල තිකා අධිචිත තිකා අධිපඤ්ඤා තිකා කියන ශික්ෂා තුනක් තියෙනවා. අධිශීල තිකා කියන බුදුරණන් වහන්සේ දේශනා කරපු පළවෙනි එකක් නෙමෙයි ධර්මයේ සිරි නැගෙන එක. මම කරන දේ කියන දේ හිතන දේ රාගයට දේසයට මෝහයට මානියට ආදීට හේතු වෙනවද කියලා මනස සිහියෙන් ඉඳලා. ඒවත් හිදීවිලි ක්‍රියාවෙන් හොඳින් දැනගෙන හංගරව තරගින්. මේ අධිශීල තිකා. ඒ වගේම කර්මස්ථානයක් අනුගමනය කරමින් අප්‍රමාදව භාවනා නියෝගීව ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන පූර්ණ කරගනි. අධිචිත්ත තීක්ත. විදර්ශනාත්මක ලෝකේ ස්වභාවය දැකලා ඉතල විදර්ශනා භාවනා කරමින් ප්‍රඥා මුල් කරගෙන මාර්ගඵල අවබෝධ කරගනි. අධි පඤ්ඤා තීක්ත. ඔන්නේ ත්‍රි ශික්ෂාව තියෙනවා. එයා බැහැද්දි. එයා දානෙට හිමිකාරී. පළවලා තිබෙන ඇවැත් එයාගේ සිද්ධ වෙනවා. ඒවැන් ගොඩේමත් එනවා. මොකද හේතුව? මේ ත්‍රි ශික්ෂාවුනේ යනාට මම ඇවැත් වලින් නිදහස් කරලා තියෙන එක නිදහස් වෙලා තියෙනවා. ඥානවන්තයෙක් මේ තුලින් නිවන් දකින්න පුළුවන් කියලා. අදත් ඒ තියෙන නිසා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ත්‍රි ශික්ෂා මාර්ගය තුලින් ගියා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. කුඩ ඉහිලාගෙන ගියොත් හරිද වැරදිද? තල්ලත්ත මරයි යන්නේ වැඩි කුලකට කුඩ ඉගෙන ඉතුරු කද වෙන්නේ? ඒ ආදී ප්‍රශ්න එකක් අත් දෙන්න. හේරෙමු දාගෙන ගියොත් හොඳ නැත්නම් බෙයිද? ඒ ප්‍රශ්න එකක් වාස්. කකුලේ අමාරුවක් තියෙනවා හේරෙමු දාගෙන. හේතුවක් ඇති. මානකාරවන හේරෙමු දාන අමාරයි දින කකුලල අමාරුට ගල් කැරයක් ගන්නොත් බින්ද වෙනවා නෑ යන්න බෑ කකුල් ඉදි මිලාරි මොනවා හේරෙමු දින පාවිච්චි කරනවා කවුරුවා කිව්වද නැත්නම් කතා කරන අහන්න දෙයක් නෑ එයා පාවිච්චි කරන හේතුවක් ඇති මාන්න කාර්යගම දාගෙන අනික් අය හේරෙමු දාන එනවා හරි ඉතරක් නෑ කිව්වොත් ඒක අපි හරි මාරුවා හදාගෙන මම මේ ගුණ නගා ගත්තේ ඒක ඇද වෙන්නේ අන්න ඒ වගේ තේරුම් ගන්න ඕන ඉතින් අපිට සම්මත වල ප්‍රශ්නයක් නැහැ මේ සම්මත අපිට පැත්තක තියලා අපි ධර්මානුකූලව යන්න මාර්ගයක් පෙන්නලා තියෙන හින්දා ඒ මාර්ගය තුලින් ගියා නිවන් අවබෝධ කරගන්න එකයි තියෙන්නේ කාගවත් වැඳු පිදුරු දුන්නත් එකයි නැත්නම් ඒක වැඳු පිදුරු වලින් නිවන් දකින්න බැහැ අනික අය වැඳ ගැ නිවන් දකින්න නොවැඳ ගැ නිවන් දකින්න නැත්නම් එහෙම එකක් තියෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ ඒ යගේ වැඳ යහපත් බුද්ධලේ දැකලා යහපත් ගුණය දැකලා යහපත් ගුණයට වැඳන අපිම දකින්න මේ වැඳීම් මේ ආගේ කේස් වලටවත් ලොම් වලටවත් නියපොතු වලටවත් දත් වලටවත් හංගලීරවත් නෙමෙයි ඒක නැතිලා තියෙන මස් නහර ඇට ඇට විදිහට වකු වඩු ආදී වශයෙන් තියෙන මේ දෙවිස් වුණ කොට ආකෙත් මේ මේ වැන්නේ. මාතුලිය යම් ගුණයක් විද්‍යාව වහනවා නම් ගුණේට ආවන්නේ. එහෙනම් ඔබ වැදලා තියෙන ගුණේට මිසක් මඩේ. අන්නේ පවරන්න ඕනේ. ඒකේ ගුණේ. මට වදිනවා කියන්නේ මොකද වෙන්නේ? ගුණේට කවුරුත් වැදී ඉන්න විදිහේ. ඉත්‍රිීර වදිනවා පුරුෂ වදිනවා කියලා එහෙම එකක් නෑ. ඉත්‍රි වන්දනා පුරුෂ වන්දනා නෙමෙයි. ගුණ වන්දනා. මම නැකත් ගුණයක් තියෙනවා. ඒ ගුණේ මාතුල නැගිනා නම් එතන විද්‍යාමාන වේ ගුණේ. ඒ ගුණේට යම් කිසි කෙනෙක් ගරු කරලා වැන්දොත් ඔහුගේ යහපතක් වෙනවා. ගුණේට ගරු කිරීම ගුණේට වැඩි විතාම යහපතයි. ත්‍රි වේවා පුරුෂ වේවා කියන ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි දයතාර්ථය දැනගෙන අත්හැරීම කරගන්න ඕනේ. ඉතින් අපි දෙකේ ප්‍රශ්නියුත් නෑ. ඒක අල්ලගන්න දෙයක් බලන්න දෙයක් ඒක නෑ.